ස්වභාවයෙන් අපි යනවා ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව නොවැළීමේ දැනගෙන නැත්තම් අපේ මේ බාහිර විඥාන ධාතුවේ ස්වභාවයක් තමයි අරමුණක නොපිහිටා ඉන්න බැරි ගතියක් තියෙනවා. යථාබෝධේ ප්‍රඥාවෙන් නිරුද්ධ අරමුණක් කියලා තේරෙනවා. බාහිර විඥාන ධාතුවේ ස්වභාවයක් තියෙන සැරිසරන්න කැමැති අරමුණ. වඳුරෙක් වගේ ගතියක් තියෙනවා. අන්නේ ගතිය සංසිඳෙනවා. ආයය ආරමුණක් නිකුත් කරන්න නැතුව එයා ස්වභාවයෙන් වෙනවා ආනාපාන සති සංඥා. නොඇලීමෙන් ආස්වාස කරනවා, නොඇලීමෙන් ආස්වාස කරනවා. යාට ඉබේටම වගේ ඒ සිහියේ තියෙන පුළුල් බව නිසා හොඳට කෙටි හුස්ම, දිග හුස්ම, බොහෝ කෙටි හුස්ම, බොහෝම දීර්ඝ හුස්ම ආදී වශයෙන් මේ පවතින ස්වභාවය ආස්වාස ප්‍රාස්වාසයේ තියෙන ලක්ෂණ පේනවා. හිතල ගණන් කරනවා, තරමු කරනවා, උත්සාහ කරනවා නෙමෙයි. ඒක සිහියේ තියෙන පවිත්‍රතාවය නිසා පේන දෙයක්. දැන් මිහිඳුම් වලා නැති ප්‍රදේශයකදී පරිසරය විනිවිද පේනවා. හොඳින් දර්ශනය වෙනවා. ඒ දර්ශනය වන්නේ ඇයි? මිහිඳුම් වලා නැති නිසා. සංස්කාරකයන්ගේ සංසිඳීම ඇති කරගෙන අවබෝධයෙන් ගොඩනගාගත් කෙනෙකුට අවසානයේ මේ ස්වභාවික කායගත සති, ආනාපාන සති මේ ඉබේම යාතු පහළ වෙන කොට අර මිහිඳුම් බලාපට දුරු වුණාට පස්සේ විනිවිද පේන පරිසරය වගේ තමන්ගේ ස්වභාවික ලක්ෂණ තේරුණා. ආස්වාස ප්‍රාස්වාසය කියන්නේ ඉතාම ස්වභාවික දෙයක් නේ. ඒ නිසානේ අපි නිින්දෙත් හුස්ම ගන්න හදවතේ ගැස්ම ස්වභාවික දෙයක්. ඒකයි අපි නිින්දෙත් හදවත ගැහෙන්නේ. මේ නිර්වාණ දර්ශනය අවබෝධ කරගත්ත. ඒ අවබෝධ කරගත්ත කෙනාගේ මේ ආස්වාස ප්‍රාස්වාසය සහ හදවතේ ගැස්ම තමන්ගේ ඉරියව්ව, ලේ ගමන ආදී ස්වභාවිකව සිද්ධ වෙනවා. ඊළඟට එයා ජීවත් වෙන්නේ ස්වභාවික දේත් එක්ක. හමායන් සුල ආයන වැස යන ඉරු, ගලා යන ජලය, හැදෙන වැඩෙන ගහක්වා ස්වභාවික ධාරාවක් තුළ දර්ශනය විකාශනය වෙන්නට දකින්නට එයා අවබෝධය, විශේෂ අවබෝධය, විශේෂ අවබෝධය පූර්ණය කරගෙන තියෙනවා. එබැවින් යා සබා දහම සමග එක් වූ අයෙක් නිර්වාණයට බැඳී නැති අවස්ථාවට සම්බන්ධ වෙනවා. තවත් ආගම්වල කියවෙන ගැඹුර තමයි දෙවියන් වහන්සේ සමග එක් වූ එක මොක්ෂයට පත් වෙච්ච කෙනෙක් ස්වර්ගයට පත් වෙච්ච කෙනෙක් යනුවෙන් විවිධ වචන භාවිතා කරනවා. ඒ වචන සියල්ලක්ම නිර්මාණවාදය. ඒ නිර්මාණවාදයේ නෙවෙයි ඒ නිර්මාණයට එහා ගිය සත්‍ය අවබෝධ කරගත යුතුයි. සත්‍ය කියාපාන්නට වචන ලියන්නට අකුරු නැත. සත්‍ය වචනයෙන් තොරයි. නිර්වාණය වචන වලින් තොරයි. දෙවියන් වහන්සේට වචන වලින් තොරයි. නිර්වාණයද පැනවීමක් කළ නොහැකි. දෙවියන් වහන්සේද පැනවීමක් කළ නොහැකි. දෙවියන් සබාදහමද නිර්වාණය ඔබද එක සමාන වේතුයි. එයයි ස්වභාව ධර්මය සමග දෙවියන් සමග නිර්වාණය සමග එක් වීම යනු එයයි. එවිට ඔබට වෛර කරන්නට හෝ ප්‍රේම කරන්නට කිසිවෙකු ඉතුරු වන්නේ නැත. නිර්වාණය සමග, ස්වභාවය සමග, සත්‍ය සමග, දෙවියන් සමග එක් වූ කල ඔබට ප්‍රේම කරන්නට හෝ වෛර කරන්නට කිසිවෙකු. ප්‍රේමය හා වෛරය ඇත්තේ අනවබෝධීත සත්වයා තුළ පමණයි. නිසා පුළුවන් තරම් නිහඬතාවය පුරුදු කරන්න. එයින් ජීවිතයේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා. හැබැයි අන් අය ජයග්‍රහණය කරාවි ඔවුන්ට එය පරාජය යැයි හැඟෙන තුරු අපි නිහඬව සිටියහම අනිත් අය ජයග්‍රහණය කරාවේ. ඔවුන්ටත් එය පරාජය යැයි හැඟෙන තාක් ඔවුන් ජයග්‍රහණය යැයි එය සිතාගෙන සිටියි. නිහඬ බව මොනා කොච්චර පුළුල්ව දියුණු කරන්න පුළුවන් කියනවනම් කෙනෙක් නිහඬ වෙනව නෙමෙයි කෙනා නිහඬ කරනවා. දැන් මේ සත්‍යවාදී වචනේ, නිර්මාණවාදී වචනේ, දෘෂ්ටිවාදී වචනේ, සංකල්ප නිර්මිත කරන්නට ලොව නිකයුණු ආයුධයෙන් තමයි මේ දේශනේ කරන්නේ. ඒකයි නිවැරදි අරුත් ගොඩනගන්න බැරි වචනය තුළ එකම වචනයක් දෙන්නෙකුට සංවේදී වන ද්‍යාකාරය. එනිසා මේ ලෝකේ එදා අතීතයේ ශාස්ත්‍රවරු කියා දුන්න ගැඹුරු දාර්ශනික වදන් අමුම අමු මෝඩ විදියට අරගෙන ඒව දෘෂ්ටි කරගෙන ආගම් කාර්ය බවට පත් වෙලා තියෙනවා. සත්‍යයට පිවිසුවෙකුට ආගමක් නැත. ඔක්කොම ආගම් එක සමානද නැත. ආගමක් නැත. ඔක්කොම ආගම් එක සමානද නැත. සත්‍යයට පිවිසුවෙකුට ආගමක් නැත. ඔබ කැමතිද ආගමක් නැතුව ජීවත් වෙන්න? ඔබ කැමතිද ජාතිකත්වයක් නැතුව ජීවත් වෙන්න? ඔබ කැමති නැති දෙයක්. නමුත් ඔබ මතක තබා ගත යුතුයි ඒ සියල්ල ඈඳෙන මමත්වය නැතුව ජීවත් වෙන ආර්ය ශ්‍රාවකයෝ තුළ සිටින බව ඔබ දැනගත යුතුයි. ඒ සියල්ලම ඈඳෙන බැඳෙන මමත්වයද නැතුව මමත්වයටනේ බැඳෙන්නේ සියල්ල. ජාති ආගම බැඳෙන්නේ ඈඳෙන්නේ ආන්දනවා කියලා කියන්නේ එකට සම්බන්ධ කරනවා. මමත්වයක් නැතුව ආශ්‍රය කරන අය ලෝකේ ඉන්නවා. එතකොට හුදු සම්මුති ධර්මයක් පමණයි ලෝක පැවැත්මේ විවාහාරයක් පමණයි ආගම් ජාති රටවල් ඒ සම්මුතියක් විතරයි. අපි විරුද්ධ නැහැ කිසිම ජාතියකට. ඒත් අපි ඕනම ජාතියක් ඇතුලේ නිර්මාණය වෙන ත්‍රස්තවාදයට අපි විරුද්ධයි. ඒ ලෝකේ නොතිබිය යුතු දෙයක් නිසා ඕනම ආගමක් ඇතුළේ නිර්මාණය වෙන මිත්‍යා දෘෂ්ටියට විරුද්ධයි. නැතු ආගම වලට විරුද්ධ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝ තිබූ අනිත් සියලු ආගම් මතවාද පාගා විනාශ කරේ නැහැ. හොඳ දේවල් අනුමත කළ අතර නරක දේවල් බැහැර කළා. සංශෝධනය කළ යුතු දේවල් සංශෝධනය කළා. ලොවට යහපත ගැන කියා දුන්නා මිස දෘෂ්ටියක් ආගමක් වර්ගයක් ගෝත්‍රයක් සෑදුවේ නැත. ඒ නිසා දහමේ අයිතිකරුවන් ප්‍රඥාවන්ත පඤ්ඤාවන්ත සාරණ ප්‍රඥාවන්තයන් මොන ආගමක සිටියත් මේ තථාගතයන් වහන්සේගේ සද්ධර්මය අවබෝධ කරන්න පුළුවන්, දෘෂ්ටි නිදහස් වෙන්න පුළුවන්. ආගමික දෘෂ්ටියෙන් මිනිසුන්ට කරන විභජන දිහා බැලුවහම පුදුම සතුටක් දැනෙනවා. අපි ඒ අන්ධකාරයෙන් ඒ මෝහයෙන් ඒ මුලාවෙන් අහු මිදුණ නේද කියලා. අප ගැන අපිට සතුටක් දැනෙනවා. අහු ඒ අන්ධකාරයෙන් ඒ මුලාවෙන් අපි මිදුණ නේද කියලා. අපිට සිහිනයක් හෝ ප්‍රාර්ථනාවක් වූ ස්වර්ගයක් හෝ නිර්වාණයක් නැත. ප්‍රත්‍යක්ෂ වූ ස්වර්ගයක් ප්‍රත්‍යක්ෂ වූ නිර්වාණයක් තහවුරු කරගන්න ලද නිර්වාණයක් තහවුරු කරගන්න ලද ස්වර්ගයක් පමණයි අපි අඳුනන්නේ. සිහින අතරේ ලෝක සත්‍යයගේ බෞද්ධ අබෞද්ධ ආගම්වල ඉන්න මිනිස්සුන්ගේ සියලු දෙනාගේ ස්වර්ගයේ සිහිනයක් ප්‍රාර්ථනාවක් නිර්වාණයේ සිහිනයක් ප්‍රාර්ථනාවක් අහෝ සංවේගයට කාරණයක් ඒගොල්ලන්ට ඒ සත්‍යයන්ට ඒ දෘෂ්ටිගත අයට. නමුත් මේ විද්‍යාව මේ සත්‍ය ඔවුන් නොදකින නිසා ඔවුන්ට නොපෙනෙන නිසා ඔවුන්ට යන්න කාරයෙන් මිදෙන්න වෙන ක්‍රමයක් නෑ. ඔවුන්ට කියන්න පුළුවන් එකම දේ මෙච්චරයි. අපේ දෙයියෝ තමයි හැමදේම කරන්නේ. අපේ දෙයියෝ තමයි ඔක්කොම මැව්වේ. ඇත්ත වශයෙන්ම ඔවුන් දෙවියන් ගැනවත් ඔවුන් ගැනවත් කිසිවක්ම දන්නේ නැත. ඔවුන් ගැනවත් ඔවුන් දෙවියන් ගැනවත් දන්නේ නැත. කිසිවක්ම දන්නේ නැත. අනේ බෙවේ නෝ තැදි මෝහාන්ධකාරයක කරුවලක යන මිනිසුන් වැනි හැම තිස්සෙම පීඩා විඳිනවා. ඔන්න ලක්ෂණය, කරුවලේ ඇවිදින මිනිස්සෙ හැම මොහොතෙම පීඩා විඳිනවා. ඒ කියන්නේ අගල්වල වැටෙනවද නැද්ද? කනවල හැප්පෙනවද නැද්ද? එයින් තුවාල වෙනවද නැද්ද? එයින් වේදනාවටපත් වෙනවද නැද්ද? වේදනාවටපත් වෙනවා. විශ්වාසයට බුදුරජාණන් වහන්සේ කිසි විදක ඉඩ දුන්නේ නැහැ. නැමැති මිනිසුනේ ලෝක ප්‍රත්‍යක්ෂ කරා. ප්‍රත්‍යක්ෂ විද්‍යාව සත්‍ය සොයා යන බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව මේ භෞතික විද්‍යාව, තාර්කා විද්‍යාව වගේ, මනෝවිද්‍යාව වගේ අපි මේ නූතනේ දකින එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ විඥා චර්ම සම්පන්න භාවය කියලා කියන්නේ සැබෑම සත්‍ය, සැබෑම පවතින తত্ত্বය, తත්තාකරේ. මේ නූතන විද්‍යාව ඒක සමහර විටක අවිද්‍යාවක්, ආයේ විද්‍යාව වෙනස් වෙනවා. බුදුහාමුදුරන්ගේ විද්‍යාව නොවනස්වන විද්‍යාව. ඉතින් බණහනවා කියලා පද පරමයට එක දුවනවා තම තමන්ගේ ආගමික දේශනා තියෙන තැන්වලට. පද පරමයට එක යනවා සත්‍ය හොයාගෙන නෙමෙයි යන්නේ, අපේ පරම්පරාවෙන් ආපු පොතේ දේශනේ කෙරෙන තැනකට යනවා. මුස්ලිම් අය යනවා මුස්ලිම් දේශනා පැවැත්වෙන තැන. මොකද අපේ පුතේ තියෙන දේශනේ කියන තැනක් වෙනවා. කතෝලික අය යනවා කතෝලික තියෙන දේශනේට, අපේ පුතේ තියෙන දේශනේ වෙනවා. ඒකට පදපර. බෞද්ධයෝ ටික හොඳයි කියලා හිතන් ඇත්තේ බෞද්ධයෝ ටික අපේ ත්‍රිපිටකයේ තියෙන දේශනා කෙරෙන තැනකට අපි යන්නේ. පදපර. සත්‍ය ස්වභාවය. ඔබ ආයුත්තේ සත්‍ය දේශනා කරන තැනකට. නිසා අපේ පරම්පරාවේ පොතේ දේශනේ තියෙන දැනට නෙමෙයි. ඔබ සත්‍ය දැනගත යුතුයි. මක් නිසාද? ඔබ ඉපදිලා බොහෝ කාලයක් යනකම් ඔබට ආගමක් ලැබුණේ නැහැ. අමදාත උපැන්නට ආගමක් දැම්මත් ඔබ බඩේ ඉදී ඔබට ආගමක් තිබුණේ නැහැ. කවුරු හරි ඉන්නවද බඩේ ඉදී ආගමක් තිබිච්ච කෙනෙක්? ඔබ ඉපදෙලා දෙපයින් ඇවිදගෙන චූටි දරුවේ බහ තෝරන්න යනකනොත් ඔබ එච්චර ආගමක් මොකවත් දන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඔබට කරදරයක් වුණොත් එහෙම කෑ ගහන විදිය ඉගැන්නේ. බෞද්ධයෝ කෑ ගහන්නේ කොහොමද? බෞද්ධයෝ ගොඩක් කලකට කරදරයක් වුණාම කෑ ගහන්නේ අප්පා, බුදු අම්මෝ කියලා නේද? එතකොට මුස්ලිම් කෙනෙක් කරදරයක් වුණාම කෑ ගහන්නේ කොහොමද? අල්ලා කියලා කෑ ගහනවා. කතෝලිකයේ කොහොමද කරදරයක් වුණාම කෑ ගහන්නේ? ඕ ගෝඩ් මයි ගෝඩ් කියා කෑ ගහනවා. හින්දු අය කොහොමද කරදරයක් වුණාම කෑ ගහන්නේ? මොකක් හරි ඇති නේද? ඕ කන්ද ස්වාමි කියලා කියන්නේ නේද? මොකක් හරි කියන්නේ. ඉස්සර නම් මුතුන් මිත්තෝ මොනවා හරි ඉතින් කරදරයක් වුණාම කරුණාවයි කරුණාවයි කියනවා. එක එක දේවලුත් ප්‍රකාශ කරනවා. මේවත් ඉගැන්වෙ ඉතින් අපි ටිකක් දන ගාලා බඩ ගාලා බහ තෝරලා එනකොට දැන් මොකද වෙන්නේ අපේ ඔළුවලට? මේක ඔළුව තේරුම් ගන්නකොට අපේ ඔළුවට මොකද වෙන්නේ? ඔළුව නිදහස් වෙනවා. මොනවෙන් ඔළුව නිදහස් වෙන්නේ? දෘෂ්ටි වලින්. සංකල්ප වලින්. වචන ක්‍රියාවන් පැවැත්මේ අපේ උත්සාහය වැරදි උත්සාහයක් නොවේ, නිවැරදි උත්සාහය, නිවැරදි සමාධිය, නිවැරදි සිහියෙන් පෝෂිත ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල්ම අංගය තමයි සම්මා සමාධිය. අවසාන අංගය තමයි සම්මා දිට්ඨිය. මුල්ම අංගය තමයි සම්මා සමාධිය. අවසාන අංගය තමයි කෙලවර තමයි සම්මා දිට්ඨිය. එතෙන් තමයි අර චක්කුම් උදපාදී කියන උදානේ පළ වුණේ. සම්මා දිට්ඨිය පළ වුණා. සම්මා සමාධියේ ඉඳලා ගියේ. සම්මා සමාධිය ගොඩනැගෙනවා. ඊට පස්සේ සම්මා සතිය ආදීනෝම ගොඩනැගිලා මෙවැරදිලා සම්මා දිට්ඨිය පළ වෙනකොට තමයි චක්කුම් උදපාදී, ඥානං උදපාදී, අරවිචාවද මාදී ආදී ආලෝකෝද පාදී ඔය කියන දේවල් සියල්ලම දේශනා වෙන්න පටන් ගන්න ප්‍රකාශ කර උදානය කරේ. ඇත්තට ඒක එහෙම වෙන්න බැරිද? ඒක එහෙම වෙන්න බෑ. ඇයි? සම්මා සමාධිය මුල්ම අංගය වෙන්න කීයටවත් අපි ඉඩ දෙන්නේ නැහැ. දැටි විරුද්ධයි අපි. සම්මා දිට්ඨියයි මුල්ම අංගය වෙන්න ඕන. අවසාන අංගය වෙන්න ඕන සම්මා සමාධියයි. අපි මේක වහම නෙවැරදි කිව්වොත්. ඒ අපි තාම පදපරම කියන්නේ අමුතු ජහතියක් නෙමෙයි, අවබෝධ කරගන්න බැරි කට්ටියක් කියලා නෙමෙයි ඒක අදහස. මේ පද කර තියාගත්තා නම්, පද ආත්මය කොටගත්තා නම්, පරම ආදර්ශය කොටගත්තා නම්, පරම ධම බවට පත් කරගත්තා නම් මොකද වෙන්නේ? පද පරමය. ආගම් ලබ්ධි කිය සියල්ලෝ පද පරමය. ඔබ ආගමික එක්ව ලබ්ධිකේ සිටින තාක ඔබද පද පරමය. එයින් අදහස් වෙන්නේ නැහැ මේවා තුල සියල්ලම සත්‍යයක් වූ සියල්ලම සත්‍යයක් කියන විවේචනය. ඕනම තැනක එක සත්‍යයක් තියෙනවා සත්‍ය විදියට ගන්න. දැන් මම උදාහරණයක් කියනවා. ස්පේන මිනිස්සෙක් මැණික් ගැන දන්න, මැණික් වල වටිනාකම දන්න, ඇස් හොඳින්ම පේන ආලෝකයේ ඇති වෙලාවක තාම ලස්සන නිල්වන් මැණිකක් රන්වන් මැණිකක් අතට ගන්න. මැණික් පිළිබඳව දන්න, වටිනකම දන්න, ඇස් පේන ආලෝකයේ ඇති අවස්ථාවක මිනිස්සේ අල්ලෙන් එකක් විතර විශාල පළදු නැති මැණිකක් නිල්වන් වූ රන්වන් මැණිකක් ගන්න. තා මිනිස්සෙක් ඉන්නවා අන්ධකාරයේ, ඇස් නොපෙනෙන මිනිස්සෙක් අන්ධකාරයේ මැණික් පිළිබඳව අවබෝධයක් නැතුව කකුල හැපුණට ගලක් අහුන ගන්නවා. හැබැයි ඒ ගලේ වටිනාකම ඇස් තියෙන කෙනෙකුට පේනවා අල්ලාහ් පමණ විශාලයි. නිල්වන් රන්වන් පාට මැණික ඒ තරමටම බරයි, ඒ තරමටම වටිනාකමකින් යුක්තයි කියන මේ ඇස් තියෙන කෙනාට ඒක පේනවා. දැන් ඒ දෙන්නම අරගෙන තියෙනවා. අපිට කියන්න පුළුවන් ඒ දෙන්න මානසික වශයෙන් අරගෙන තියෙන දේ නිවැරදි කියලා කියන්න පුළුවන්. අර වටිනාකම දැනගත්ත මිනිස්සයා ඒ වටිනාකමට ඒක අලෙවි කරන මුළු ජීවිතේම ලස්සන වටිනාකමක් නැතුව දන්නේ නැතුව ගත්ත අරගල් ගෙඩිය ගත්ත අන්ධ මිනිස්සයා ළඟම අත බල්ලේ බුණන සද්දයක් ඇහුණා ජීය බල්ල කියලා අරකින් ගහලා දානවා. ඔබට තේරෙනවද මේ ආගම් වල අසත්‍යයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සයා තුළ. ආගම් ගෝසන් මිනිසා දුප්පත්. ආගම් ශ්‍රේෂ්ඨයි මිනිසා දුර්වලයි. අන්ධයෝ මොනතරම් වටිනා මැණික් අහුල ගත්තා. ඔවුන් ඒ ප්‍රයෝජනයක් ගන්න ඔවුන් ඒව බල්ලන්ට දමල ගන්න. අද ඔය ත්‍රස්තවාදය කරා පත් කරගන්නේ අන්ධයෝ ආගම් බල්ලන්ට ගහලා දානවා වගේ නිෂ්කල විදියට, තමන්ට අහිත වෙන විදියට, ලෝකයට අහිත වෙන විදියට, විපත වෙන විදියට ඒව භාවිත කරනවා. ඔබ ලබන ආත්මයක් විශ්වාස කරන්නෙක් නම් කුමන ආගමක හෝ ඔබ ලබන ආත්මය බැලිය යුත්තේ ඔබේ ආත්මය හරහා. මේ ආත්මය හරහා, මේ මොහොතේ භුක්ති විඳින ආත්මය හරහා තමයි ඔබ ලබන ආත්මය බැලිය යුත්තේ. ඒ කියන්නේ මේ ආත්මයකේ ලබන ආත්මෙ දෙවිහික් වෙන්නේ නෑ. මේ ආත්මෙ මැරේ ලබන ආත්මෙ මැරේ දෙවිහික් වෙන්නේ නෑ. මේ ආත්මෙ අපිරිසුදු මනසක් ලබන ආත්මෙ අපිරිසුදු පිරිසුදු මනසක් වෙන්නේ නෑ. ඒ චර්යාවමයි යන්නේ. මේ ලෝකේ ආගම් යම් යම් තැන්වලින් පුජ්‍යලය වෙනස් කරපු හේතුවේ මිනිස්සු නොමග ගියා. අපි ලෝකෙට මිනිස්සුන්ට කිව්වොත් බුදුහාමුදුරුව නොපිළිගන්නා වූ සියලු මිනිසුන් ඝාතනය කරන්න කොහොමද ඒද ලෝකයනේ? අල්ලා දෙවියන් නොපිළිගන්නා වූ මිනිසුන් ඝාතනය කරන්න කොහොමද ඒද ලෝකයනේ? දෙවියන් වහන්සේ නොපිළිගන්නා වූ මිනිසුන් මුහුදේ බඩේ ගලක් බැඳ මුහුදට දාන්න කියලා කිව්වොත් බොහොම ත්‍රස්තවාදයක් වේද? ඒ නිසා ආගම්වල තියෙන ත්‍රස්තවාදයන් සංශෝධනයේ කොට අනුමත කර ගැනීමේ වගකීම ලෝක සංවිධානවලට, සජ්ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානයවල වගකීමක් මේ ආගම් අරගෙන පෙනේරේකට දාලා හලන්න. පෙනේරේ යම් සීමාවක කොටු තියලා පෙරන්න. එතකොට ලොකු ගල් ගෙඩි ඉතුරු වෙනවා. ඒ කියන්නේ ලෝවට අහිත පිණිස පවතින දේවල් මේ කර්ම ඇතුළත් කරොත් ඒක අපි ආගමක් හැටියට බාර ගන්න. ඒවා ආගම් හැටියට ලෝකෙ තියෙන්න දෙන්න බෑ. ඒවා ත්‍රස්තවාදීන්ගේ න්‍යාය. ඒකට අයින් කරලා හැලෙන දේවල් විතරක් තර සීමාවක් තියෙනවා නේද? මානව හිමිකම් ඇතුළු මානව ධර්ම අයිති උල්ලංඝනය නොවන සීමාව තුළ කොටු හදනවා. කොටු හදන මේ පෙනේරෙන් පෙරන්තය මෙහෙම හලන්න ඕන සීලු මාදා. මෙන්න මේ පෙනේරෙන් හැලුණු ආගම් පල්ලෙහාට ලෝකේ ව්‍යාප්ත කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා අහිංසකයි, කාටවත් හානියක් නැහැ. මේ පෙනේරෙන් හැලුණු නැති ලොකු ගල් ගෙඩි ත්‍රස්තවාදී සංකල්ප එකිනෙකාට එකිනෙකාට ගැටලු ඇති වෙන දේවල් මොකද තහනම් කරලා සීල් කරන්න ඕනේ. එවැනි පොත් පවා මුද්‍රණය කිරීම තහනම් කරන්න ඕනේ. රටකට ඇතුල් කිරීම පවා තහනම් කරන්න ඕනේ. ඒකට හේතුව අහිත පිණිස, අනර්ථය පිණිස, අවැඩ පිණිස සත්ව අයිතිවාසිකම්, පුජ්‍යල අයිතිවාසිකම්, ලබා අයිතිවාසිකම්, කාන්තා පුරුෂ අයිතිවාසිකම්, සෝබාදහමේ මේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම නිසා මේක කරදරයක්. අනේ දේ නිර්මාණය වෙන්න ඕන මේ සියවස තුළ. මේ ඉල්ලීම හරි කරන්නත් ඕන දන්න දන්න අය. බොහෝ ජාත්‍යන්තර තියෙන ආගම් සම්මේලන තියෙනවා. නැත්තම් ලෝකෙට මහා ප්‍රශ්නයක් නේ. දැන් ඔය බුරුම රටේ විශාල ප්‍රශ්නයක්. ගොඩක් ඉඩ දුන්න පස්සේ සමුතු මේ රටේ තනාගත්තේ එහෙම ප්‍රශ්න නොවෙනවයි කියලා හිතන්න බැහැ. දැනට යටින් ගින්දර වැටෙමින් තියෙන්නේ, දුමදාමින් තියෙන්නේ. ඉදිරියේදී මේ ප්‍රශ්න ඇති වෙනවා. මොකද හේතුව? හරි රස්නේ මනසක් තියෙන්නේ. සතුන්ගේ මස් කාල කාල මොලේ සත්ව ගති නිර්මාණය වෙලා වැඩි පීඩාකාරී මනසකින් කාමභෝගී දේවල් වලටම දැඩි ආසත්ත බවකින් මුසපත්වෙච්ච අඥානකම කියන එක උටුන්නක් කරගත්ත මෝඩයෝ පිරුණාම හරි ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාව තුළ ආගම් බේද හදන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිකවාදී සමාජවාදී ජන රජය මුස්ලිම් පාසල් වෙන කතෝලික පාසල් වෙන බෞද්ධ පාසල් වෙන. එහෙම නෙමෙයි, රටක් නම් රටක ස්වභාවය ගන්නවා නිසා ඒ ભેද දෙන්න බෑ, ඒ ભેදවලට උදව් කරන්න බෑ. රටක අනන්‍යතාවයට රටක් ගොඩනැගිය යුත්තේ, රටක පාසල් තිබිය යුත්තේ, රටක නිලයනුම තිබිය යුත්තේ, රටක ප්‍රාණ තිබිය යුත්තේ. රටට ආවේනික. ඒකට ඒ රට ඇතුලේ මිනිස්සු ප්‍රශ්න ඇතුලේ ඉන්නවා. ભેද කරලා හදලා 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 පස්සේ සමගි කරන්න හදනවා. ඒක බෝඩ වැඩක් කරන්න බෑ. මුල ඉඳලම සමගිය තියෙනවා. ඒයි පාසල් ළමයින්ට සියලු දෙනාම අපි මේක වාද ભેද නැතුව යන්න හදන්නේ කියලා බැරිද අඬ ගහලා සියලුම ආගම් කට්ටියයි ඔක්කොම දාර්ශනිකයෝ මේ ළමයි අතර ඉඳලම අපි වාද ભેද නැති කරන්න අපි ඇඳුමක් නිර්මාණය කරමු. මුස්ලිම් අයට, හින්දු අයට, බෞද්ධ අයට කාටත් අද ඉන්න පුළුවන් ඉස්කෝලේ ඉන්නවා. කරන්න බැරිද? කරන්න අපි හින්දුමක බෞද්ධ ළමයින්ටත් අපි කලිසම යෝජනා කරනවා. කලිසමක් කරනලා ගවමක් එකට උඩින් යනලා රටට ගැලපෙන්නේ නැත්නම් ඒකට කැප් එකක් ඕන, කැප් එකකට නිර්මාණය කරලා නැත්නම් එක විදියකට යනවා. සකසල ගන්නවා. අඩු කරන්න ඕන තැනින් අඩු කරලා, වැඩි කරන්න ඕන තැනින් වැඩි කරලා හදන එකක්. එතකොට අර එරෙවිලි ගෙරෙවිලි අඩු වෙනවනේ, ඒක සමානව දකින්න. අර එතනින් ඒ වයින් සමාන කරන්න. සමාන කරන්න. ඊපස්සේ රටක අනන්නේ පිළිගත් ආගම් තියෙනවා නම් ඒ ආගම් ભેද අඩු වෙන්න අපි ඒගොල්ලන්ට කියන ඒ සියලුම ආයතනවල ඒ සියලුම ආගමිකයන්ගේ රූපත් තියෙනවා. පන්සලෙත් තියෙන්න ඕන. මේ රට පිළිගත් ආගම් හතරක් හරි පහක් හරි තියෙනවා. මේ පහේම රූප තියෙනවා. ඕක තිබුණ ඉතිහාසයේ පංචමහා දේවාල අරෝමයේ ද වැටුනේ ඒවයි. ආගමික සමගිය නිර්මාණය කරන්න මේ පන්සල පුදුම ඥානවන්ත නායකත්වයක් එවකට දීලා තියෙනවා. ඔය හින්දුන් ඒ කාලේ ලංකාවේ ආවාසය ගත ප්‍රබල මේ ඔක්කොම ටික දැම්ම පන්සලද. ඊට පස්සේ මිනිස්සු දෙවියන් දෙන්නත් තව පන්සල. ඉතින් මං හරි ආසයි මෙහේ මුස්ලිම් ලාංඡනයක් තියන්න මට පුළුවන්. ජේසුස් වහන්සේගේ රූපයක් ගන්න පුළුවන්. අපි ඉන්නේ අනිත් ඉන්න 33 කෝටියක් දෙයියන්ගේ ගෙනල්ලා ගන්න මං කැමතියි. අපේ දායක උරවන්න නැත්තම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේ ලෝකය ලස්සන කරගන්න පාලනය කර පුළුවන්. අපිට පුළුවන්. ඒ සම්මුතිය, ඒ සම්මුතියෙන් කොහොමද අපි එකමුතුව රට ආර්ථිකයක් මනසක් ජයගන්න කොහොමද කියන තමා තුළ උසස් චින්තනයක් දර්ශනයක් ඇති කර ගැනීම මිස මේ දහමේ දෘෂ්ටිය පදනම සංකල්පය මුළු ගැන්වීමක් නැත. හැම විටම සත්‍ය දකින්න උත්සාහ කරන ඕනම දෙයක් තුළ ප්‍රශ්නයක ගැටලුවක පැවැත්මක සත්‍ය දකින්න උත්සාහ කරන අන්න ඒකයි වැදගත්. ඒ එතනට ආවේනික වූවන්නේ මානසික හැඩේ ඔබ කරන්නේ. ගෙදරක ආරවුලක් ඇතේ මොනවා හරි දෙයකට පොඩි දෙයකට. දැන් මොකන්ද තියෙන්නේ? මේ සිත් අඩිස්සී වීමක් නේ හැමෝගෙම තියෙන්නේ. ඔව්. දැන් ඔබද මොකද කරන්න ඕනේ මෙතන? සත්‍ය මුල් කරගන්න හරි, ආගම මුල් කරගන්න හරි, ආගම් න්‍යායන් මුල් කරගන්න හරි, පුජ්‍යල මතවාදේ මුල් කරගන්න හරි නෙමෙයි කරන්න තියෙන්නේ. අන් සිත් අඩිස්සී වීම සංසිඳෙන්නේ කතා බහක් හදාගන්න එක. ternary ආන්න විසඳුම ලැබෙන. දැන් නියම ආගම ය ආරගෙනද නැද්ද? ආරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම එහෙම න්‍යායාත්මකව අරගෙන යන එක නෙමෙයි. න්‍යාය තමයි බුදුහාමුදුරන්ගේ න්‍යායක් නැති බව. තක්ක තක්ක විචක්ක. බොහෝම පියවරෙන් පියවර පියවරෙන් පියවර අලුත් වෙන අලුත් වෙන අලුත් වෙන අලුත් විමසුම් බුද්ධයක් එක්ක බුදුරජාණන් වහන්සේගේ න්‍යාය තමයි න්‍යායක් නැති බෝසත් මාස්ටර් කියන කෙනා තර කීප වචනයක් මම ඒ පරිදි දැක්කා. ඔබේ සටන් කලාවේ න්‍යාය මොකක්ද? ක්‍රමවේදය මොකක්ද කියලා මම මේ මිනිස්සයා කියනවලු. මගේ සටන් කලාවේ ක්‍රමවේදය තමයි ක්‍රමවේදයක් නැති බව. එන්නේ පහ කොයි විදියටද? ඒ විදියටයි මම ඒක වළක්වන්නේ. ඒක කොයි විදියෙන් එයිද මොන જાතියේ දෙයක් ඉගෙනගෙන ඇවිල්ලා පහර දෙයිද නැද්ද කියලා මම දන්නේ සියල්ලට ආවරණයක් ඇති වෙන අන්දමින් පුහුණුවක් ඇති කර ගන්නවා මේකයි ඒ වගේ අපිටත් කියන්න පුළුවන් මේ ගැටලු මේ ගැටලු මේ ගැටලු මේ ගැටලු අපිට එන්නේ කියලා කියන්න බෑ ඕනම ගැටලුවකට මුහුණ දෙීමේ පුහුණු වීමයි ඔබ ධර්මය පුහුණු කරනවා කියලා කියන්නේ. ඔබ සතර අපාය ගැටලුවට මුහුණ දෙන්න පුරුදු කළද තියෙන්නේ? දිව්‍ය ලෝකවල ගැටලුවට මුහුණ දෙන්න පුරුදු කළද තියෙන්නේ? භව ගැටලුවට මුහුණ දෙන්න පුරුදු කළද තියෙන්නේ? මමත්වයේ ගැටලුවට මුහුණ දෙන්න පුරුදු කළද තියෙන්නේ? වෛරේ ක්‍රෝධේ හැඟීම් වලට මුහුණ දෙන්න පුරුදු කළද තියෙන්නේ ආශාවේ බලාපොරොත්තු වේ දේවල් වලට ඔබ මුහුණ දෙන්න පුරුදු කළද තියෙන්නේ අලාභේ අසාධාරණේ පාඩුවට මුහුණ දෙන්න ඒ ගැටලුවට මුහුණ දෙන්න ඔබේ මනස පුරුදු කළද තියෙන්නේ ලාභේ කීර්තියේ ප්‍රශංසාවේදී ඒ ගැටලුවට මුහුණ දෙන්න පුරුදු කළද තියෙන්නේ මරණය නේදදී අවස්ථාවට එතනින් ඇති වෙන ගැටලුවට ඔබ මුහුණ දෙන්නට ඔබේ මනස පුරුදු කළද තියෙන්නේ මෙන්න මේ පුරුදු කිරීම කරන්න ඒක තමයි බෞද්ධ ආගම කියලා කියන්නේ බුදු දහම කියලා කියන්නේ ඒක ආගම නෙමෙයි ආගමට එහා ගියපු සත්‍ය සත්‍ය දරාගත් එකට වචන නැත ක්‍රමවේද නැත න්‍යායන් නැත ආගම් නැත ජාති නැත වර්ග නැත කුල නැත ගෝත්‍ර නැත සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටි නැත දර්ශනයෙන් එයා දැකලා තියෙනවා සම්මුතියෙන් ඒ සියල්ල සමග ජීවත් වෙනවා එක බලන්න මේ ආගමකට කරන්න පුළුවන් දේවල් ආගම විසින් පුළුවන් ලස්සනට තියෙන කොන්නේ මුඩු කරන්න. දැන් මේ මට වෙලා තියෙන එකනේ. මට නම් කොන්නේ ගෑවහම තමයි ලස්සන කොන්නේ ගෑවහම කැතයි. ඒ නිසාම කොන්නේ ගාගෙන නේ ඉන්නවා. ආගමකට පුළුවන් මුළු ඇඟම වහන්න. මුළු කළු පාට වෙන්නේ ඒ හරි නිල් පාටෙන් හරි මුළු ඇඟම බස්සෙන් බකමෝනේ ගෝනි බිල්ලෙක්සේ වහන්න. පහළ තියනද නැද්ද? පුළුවන් ආගමකට පුළුවන් බලන්න ආගම් කරන මැජික්. ආගම් වලට පොඩි දේවල් නෙමෙයි. ආගම් වලට ඇඳුම් අඳින්නත් පුළුවන්. ආගමට ඇඳුම් ගලවන්නත් පුළුවන්. නිගණ්ඨනාත පුත්තලෙන් බලන්න. දැකලා තියෙනවද? ඇත්තට දැකලා නැත්නම් අර වීඩියෝ එකක් කියලා ලයික් මම මේක දාලා දෙන්නම්. කොටු දාලා දෙන්නන්න වෙන්නේ හැබැයි. නෑ ඉතින් ඔන්ලයින් බැලුවත් තවන්න ඒගොල්ලන්ගේ ඒවා මොකවත් එච්චර සක්‍රීය නැහැ. ඒ නිසා කිසිම ඇඳුමක් නැතුව නිගන්ට නාට පුතල බොහෝම පෝලිමේනේ. මෙන්න මෙහෙම කරගෙන යන්න වෙන මෙතන අත මෙන්න මෙහෙම තියාගෙන ඉන්න චාරිත්‍රයක් තියෙනවා. ඒගොල්ලන්ගේ ආශිර්වාද ක්‍රමය. මේ ඇඳුම් ගන්න බොහොම ලස්සනට යනවා. නෑ ඒ ලස්සට යන බොහෝ ආදරෙන් පිළිගන්නවා වඳිනවා එද නමස්කාර කරනවා හරි අපෝරේ බලන්න හිස මුඩු කරවන්න පුළුවන් ඇඳුම් අඳින්න පුළුවන් කළු ඇඳුම් අඳින්න පුළුවන් සුදු ඇඳුම් අඳින්න පුළුවන් ඇඳුම් නැතර නැති කරන්න පුළුවන්. මම දන්නේ ආගමකට මොනවද කරන්න බැරි කියලා. ගෑණියේ පිරිමේ කරන්න බැරි එකද මම දන්නේ තියෙන්නේ. ඔක්කොම කරන්න පුළුවන්. මේසු සියදිය වෙනසා ගන්න පුළුවන්. දැන් මිනිස්යාගේ මේ මනස පෙළඹවීම කියන එක ගැන කතා කරාම ලංකාවේ සියදිවි විනාශා ගැනීම වලට බරපතල විදියට සියදිවි විනාශා ගැනීම වලට හේතු මොකක්ද? විරහ ගීත. විරහ ගීත වලින් තනිකර මේ සමාජයේ පොළඹවනවා සියදිවි හානි කරගන්න. ඒක බලපෑමක් ඇති වෙනවද නැද්ද? ඒක ඇති වෙනවා. ඒක මට හොඳට ප්‍රකටව දැනෙච්ච දෙයක් තමයි අලුතෙන් ආව අර ගේම් ෂෝ එක. මොකද්ද නිල් තල්ප සාදම අද ආන්නේ ආන්නේ ගේම් ෂෝ එක නිසා ඒකට ඉංග්‍රීසි මොකද නමක් තියෙනවා. ඒක නිසා කට්ටිය සියදී වෙන සාගෙන තියෙනවලු සියගාන මේ එවිට ඒකේ යොදාගන්නේ ඒ වගේ ක්‍රමලු සංගීතමය කොටස් පවා යාම කලකිරවන දුකටපත් කරන වේදනාවටපත් කරන මානසික සෝදණයටපත් කරන සංගීතය පවා යොදා ගන්නවා. මේ මනස කලකිරවන යොදා ගන්න සංගීතය හොඳ පැති තියෙනවා. රිලැක්ස් කරන්න සංගීතය යොදා ගන්න පුළුවන්. ඒ වගේම විනාශ කරන්න යොදා ගන්න පුළුවන්. වචනයත් එහෙමයි. ප්‍රකාශන එහෙමයි. එම් පොළඹීම් කළ අවසානයේ අර තට්ටු උඩින් ගිමන පයින් මට්ටමටම එයාගේ මනස හදලා ඉතින් මිනිස්සු ওই විදිහට මරනවා. දැන් ඔය ගේම් ෂෝ එක හදලා තියෙන රුසියාවේ මනෝවිද්‍යා දේවල් හදාරපු ළමයි. තමයි දෙන්නේ දුකේ. කීප දෙනෙක් එකතු වෙලා කරන්නේ. ඒ මනුස්සයෙක්ගෙන් අහුවාම කියලා තිනවලු අත්අඩංගුවට ගත්තට පස්සේ ලෝකේ මානසික දුර්වල මිනිස්සු ඉන්නව. ඔවුන් තවදුරටත් ජීවත් විය යුතු නැහැ. ඔවුන් මේ ගේම් එක ෂෝ එකෙන් අල්ලගෙන ඔවුන් ඝාතනය කරන එක තමයි කරන්නේ. ෂෝක අදහසනේ මානසික දුර්වලයිට ඔන්න මොකද පණිවිඩය. ඔහුගේ මතය තමයි මානසික දුර්වලයි ලෝකේ තවදුරටත් ජීවත් විය යුතු නැහැ. ඔවුන්ගෙන් තොර වූ තැනක් බවට පත් කරන්න ඕන ලෝකේ මනුස්ස දුර්වල මිනිස්සු. ඕන නැති කරලා දාලා කියලා හරි ෂෝක් ගන්න. රුසියන් අදහසක් ඉතින් හිතන්නකෝ. බොහෝ පරිස්සමින් හිතා ගන්න පුළුවන් මිනිස්සුගේ ආස්වාදයන් කොයි වගේද කියලා. කොයි වගේ දරුණු තත්ත්වයක, කොයි වගේ මිත්‍යා මතයක, මිත්‍යා දර්ශනයක ඉන්නවද කියන එක. ඉතින් පින්නතුන් මේ දර්ශනයේ අවබෝධයෙන් ගොඩාක් කියන ශ්‍රී ලාංකිකයෝ ගොඩාක් කියන වෙන රටවල් වල ඉන්නවා. හොඳට පොෂ් ඇතුළ පුස් අපි දකිනවා සමහර රටවල් වල නේද. කොණ්ඩේ හරි පිළිවෙලට හදලා, ඇස් දෙක පිළිවෙලට හදාගෙන, මේකප් එක පිළිවෙලට දාලා, සපත්තු දෙක පිළිවෙලට දාලා, ලස්සනට පිළිවෙලට කාරගෙන ගල එහෙම යනවා. පිට හරිම පොෂ් ඇතුළ පුස්. ප්‍රශ්න වලට මූණ දෙන්න, ජීවිතේ තේරුම් ගන්න, මනස කියන්නේ මොකද්ද, සසර කියන්නේ මොකද්ද, ඇයි අපි ජීවත් වෙන්නේ, ඇයි මොකද්ද මෙතන තත්ත්වේ, මේ මොකද දන්නේ නැහැ. දන්නවා ගැරුප්පෙන් කන්න දන්නවා, හයි කියනවා, ගුඩ් මෝර්නින් කියනවා, ගණන් ටිකක් හදාගන්න, කම්පියුටරේ ගේමක් ගහගන්න, ජොබ් එක කරගන්න, ගෙදර එන්න දන්නවා, පොඩ්ඩක් ඉතින් තව සිරි නරඹන්න දන්නවා වෙන්න පුළුවන්. අන්තිමට එහා දෙයක් අපේ මිනිස්සුන්ට දර්ශනයක්, ඊට වඩා විශාල දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනේ දැක්කට පස්සෙත් එයාගේ හරිම ආස්වාදය තමයි මේ ධර්මයේ දැකලා ඊට පස්සේ ආස්වාදනය කරන්න ඕනේ. මේ ධර්මයේ දැක්කට පස්සේ තමයි ලෝකේ ඇත්තටම හොඳම ලස්සන දකින්න පුළුවන්. ධර්මයේ දැක්කම තමයි මලේ සුවඳ දකින්න පුළුවන්. දැන් අපේ මිනිස්සු මලේ සුවඳ බලන්නේ ඒ මලේ ලස්සන දකින්න පුළුවන්, පරිසරයේ ලස්සන දකින්න පුළුවන්. අඩුම තරමේ කියතොත් තමන්ගේ බිරිඳගේ හැබෑ ලස්සන දකින්න පුළුවන් ධර්මයේ දැක්කොත් විතරයි. හොඳට බලන්න ධර්මයේ අවබෝධ නොවෙච්ච කෙනෙක් අවබෝධ වුණාට පස්සේ බිරිඳ දිහා බැලුවාට පස්සේ බිරිඳගේ අනේ මම මෙච්චර කාලයක් දැක්කේ නැති ලස්සනක් පේනවා කියයි. ස්වාමියාගේ හැබැයි ලස්සනේ දකින්න පුළුවන් ඒ විදිහට ස්වභාව ධර්මයේ හැබැයි ඉදී හඳේ වලාකුලේ කුලගේ තියෙන සැබෑම සොඳුරු බව දකින්න පුළුවන්. ඒ විදිහට එක්නේ බුදුහාමුදුරු පුදුම සංචාරකයෙක්. නිකාම මේ මිනිස්සු ඔළුවේ තියාගෙන හැමතැනම දිව්වනේ මේ මහන්සිය බොහෝම ලොකු ආස්වාදනයකින් හොඳ සංචාරකයෙක් නේද ලංකාවට එනවා ඉන්දියාවට එනවා අර පැත්තෙන් ওই බුරුමේට මහා ප්‍රදේශවලට වැඩම කරමින් නිකම්ම නිකම් වැඩම කරාද නෑ මේ කැලණිගඟේ ඇවිල්ලා මේ ස්නානය කළා කියලාත් අර තියෙන තැන නේද දැක්ක බොහොම නිල් කැටේට වතුර අද වගේ නෙමෙයි හරි නිල් කැටේට වතුර ටිකක් එනවා ඇති ඒ කාලේ ආස හිතන දැක්කම යට වීදුරුවෙන් පේනවා වගේ මාළු පීනන පේනවා ඇති ඒ වතුර ටිකේ ස්නානය කරන හරි සතුටෙන් සතුටෙන් ජීවත් වෙන සතුටෙන් අනිත් අයට බණ කියනවා යක්කුවගේ නෙමෙයි දැන් බලන්නකෝ ඔය ආගමික channel වල දේශකයෝ කෙලින්ම ත්‍රස්තවාදී කරන ප්‍රකාශන වගේ ධර්මතට එකයි මේකයි මේකයි දෙයෝ මේවා මේමයි කියලා දෙන්නයි ඉතක දැන මෙච්චරයි one and only god this කියලා තමයි පිස්සුනේ හරි ෂෝ සන්තෝෂයි වෙයි තින් ඔබට දැන් ටිකක් කොන්න තේරිලා ඇති කාඩදුක ලෝකේ ගැටලු තියෙන කෙනෙක් පිළිබඳව දැන් ඕක අපි අවබෝධ කරගෙන අහෝසපතක් අපිට දහමක් තියෙනවා අහෝසපතක් දහමක් තියෙනවා මල්ලගේ යම් තරමක දහමක් තියෙනවා කියලා හිතලා අනේ මට තව අවබෝධ කරගන්න මේක පොටස් ටිකක් තියෙනවා මම මේකත් පොටස් අවබෝධ කරගන්න ධර්ම ශ්‍රවණය කරන්න ඕන මුදී ශ්‍රවණය කරා පොඩියට නෙවෙයි නිකම් කන තියන් ඉඳලා හරියන්නේ නැහැ කම්මැලි ගමන නලල රැලි ගහගෙන ඇස් දෙක කන කව කව බනහන්න ඕන ඊට පස්සේ කට්ටිය මෙහෙම අල්ලා හදාගෙන ඕනම බනහ හිටන්නේ නැහැ නේද කියන්නේ බෑ එහෙම පුතාල නෙමෙයි ඔබට හරි අවධානයක් යොමු කරනකොට ඉබේට යාතුල අපිට පේන්න තියෙන දෙයක් තමයි හොඳ නලල රැලි වෙන ගතිය ඇස් දෙක මම කල්පනා කරනකොට සමහරවල් තඩි බොරුවක් කියන්නත් එහෙම ගන්නව නේද බොරු නම් කියලා බොරුද කියන ඕම කරලා කල්පනා කරලා කියන්නේ ඒ මේක තඩි බොරුවක් කියන්නේ මේක සත්‍ය සරලට විදර්ශනා කරනවා හැම එකටම විදර්ශනා කරන්න එපා අතන අර බොරුව කියන විදර්ශනාව කරන කොහොමද මේක වෙදෙන්න කියන්නේ ආවෙන්න කියලා නේ තමයි ඒක උදාහරණ දෙකට කවුරු බොරුවක් නොකිය බුවහේ නැහැ හොඳ තඩි බොරු කියපුවා හිතෙන්නේ ඒ නිසා අපි ඒ බොරුව හොඳ උදාහරණයකට ගන්න පුළුවන් ඉතින් හොඳ විදර්ශනාවක ඉන්නවා නල්ල වැලි ගහගෙන ඇස් දෙක කරකවනවා ආන් එවිටයි ඔබට මේ ඒ ස්පර්ශ කරන්න පුළුවන්කම තියෙන්නේ අපි මීටර් 5ක් 10ක් මීටර් 100ක් ඈතින් තියලා ඉලක්කයක් ඔබට දුන්න කීතලයකදී දීලා මීටර් 100ක් ඈතින් තියෙන්නේ දුන්න කීතලයකදී දීලා විදින්න කියලා මෙයා මෙහෙම පොඩ්ඩක් ඇදෙන වම් ටූප් කරලා තාරෙනවා ඊය මීටර් 100 ඉලක්කයට යයිද නැහැ ටෝක් ගාලා මේ ඉස්සරහට සමහර උපාද ගම්වල ගිහිනේ ගෙලත්ත දුන්නේ විදින්න දුන්නේ ටොග් ගාන මේ ළඟම වැටුණා ඊට පස්සේ කියනවා අනේ ඉතින් මට බෑනේ ඉතින් එච්චර නෙමෙයි මේ හොඳ වීරෙන් හරි ඉලක්කෙන් තමට අදින්න පුළුවන් දෑතේ උපරිම ශක්තියෙන් නේදලා හරියට ඉලක්කයට ඊට 100ම ගමන් කරන්න අර ගියේ තියන්න අන්නේ ඒ ජවය තමතුළු නොතිබුණොත් ඔබේ ඊතලය යන්නේ නැහැ ඔබේ ප්‍රඥාව හරි ලංකේ කරන යන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන ඒ ඉලක්කයේ ස්පර්ශ වෙන්නේ නැහැ ඔබ අවශ්‍ය කරන ඒ වීර්යය දෙවෙනි තුන වීර්ය විතරක් ඇති වේද? බෑ, හොඳ සිහිය, හොඳ සමාධිය, හොඳ දැක්ම. එතන තියෙන්නේ ආලේ විතර ඒගොල්ලෝ තමයි කියන්නේ ස්වාමීනි මම ඔබ වහන්සේගේ ධර්මයේ ස්පර්ශ කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්පර්ශ කරනවා. විශ්වීය ධර්මයේ මම ස්පර්ශ කරනවා. සත්‍ය මම ස්පර්ශ කරනවා කියලා කුමන වාක්‍යයකින් ප්‍රකාශ කරනවා. එයින් ඔහුට මහා ලාභය, අපිට නිරාමිස සතුටක් තියෙනවා. මේ සත්‍ය අවබෝධ කරගත්තේ නැති වුණොත් හරි අලාභය අපිට නේ, අපිට කිසි අලාභයක් නැහැ, කිසි අලාභයක් නැහැ. කිසි අලාභයක් මේ ධර්මය අවබෝධ කරගත්තොත් ඒ සියලු ලාභය තියෙන උඩටමයි. ඒ නිසා ඔබට බණහන්න කියලා කියන්නේ මේ ආනන්ද හැමදාම බණ අරගෙන මගේ මේ බිස්නස් එක නෑ, මේක මේ පොපියුලර් කරන්න, ඩෙවලොප් කරන්න නේද? එහෙමද? එහෙමද? නෑ නේ. ලොවට හිත පිණිස, ලොවට අනුකම්පා පිණිස, තතේව අනුකම්පාය, ඔබට අනුකම්පා වේස, දයාපන්නව කරන ප්‍රායෝගික මෛත්‍රිය. ප්‍රායෝගික මෛත්‍රිය. අපේ හාමුදුරු කෙනෙකුට සිද්ධ වුණා මාධ්‍යවේදීෙකුට මෛත්‍රී භාවනා පිළිබඳව ලිපියක් දෙන්න. ඒ මාත්‍රේදී ආවිල්ලා ඉස්සරහින්ගෙන ලිපිය ලියනවා. හාමුදුරුවෝ පුටුවේ ඉඳගෙන මෛත්‍රී භාවනාවේ අනුවස්සා, මෛත්‍රී භාවනාවේ ගුණාංග ගැන කියාගෙන යනවා. හාමුදුරුවෝ ලේනකට බද්දා. දැන් වන්දලා ඇවිල්ලා තමයි දවල්ට මේක දැන් දාන ලේනට බද්දාලා ඉන්නේ. ලේනු කීප දෙනෙක් මේ ඇවිල්ලා දැන් බත් කන. පන්සලේ ඉන්න පූසත් නිකන් හිටියේ නැහැ. හිමේ සරේ කන්වලකට කිට්ටු වෙලා දැන් ලේනෙකට කුරුමානම් අල්ලනවා. කුරුමානම් ඇල්ලුවට අල්ලගන්න බැරි වෙයි කියලා හිතනවා. නමුත් ඉතාම දක්ෂ තැනකට ලේන ගිහිල්ලා, පූස ගිහිල්ලා ලේනව හරියටම පැනපු ගමන් අල්ලන්න පුළුවන් මට්ටමට ඉන්නවා කියලා හාමුදුරන්ට දැන් තේරෙනවා. හාමුදුරුවෝ දැන් මෛත්‍රී භාවනාවේ යෙදෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඈ ඊට පස්සේ දැන් මෛත්‍රී භාවනාව පිළිබඳව වෛද්‍යවරයෙකුට ලබා දෙමින් ඉන්නවා. දැන් මොකද කරන්නේ? ආමුදුරු දැන් ලේන් උන්න තමයි වැඩි ආමුදුරු. පූසු නිකන් පන්සලේ ඉන්න පූසු. ආමුදුරු පෑන්න ඇරියට ගත්ත ගඩොල් භාගයක් දුන්නා. පූසට දෝ. දැන් දැන් ලිපිය දීලා ඇවිල්ලා මගෙන් අහනවා, ආනන්ද ඇත්තෙන්ම මේ මම හිටියා ඉතන. මම ලිපියක් දෙනවා දැක්කල එන්නු බත් කනවා දැක්ක, පූසා ඉන්නවත් මම දැක්කා. මම සක්මන් කරපේ ඉන්නේ. ආනන්ද මේ වගේ තැනකදී ඇත්තටම මොකද කරන්න ඕන? මං කිව්වා ඒක පුතෝ පොඩි ප්‍රශ්නයක් නේද සයනාත්. ලේන බේර ගන්නවද? පූසා බේර ගන්නවද? ඈ මේ මොකද කරන්නේ කියලා. ඒකට උඩට ඒක මේ ප්‍රශ්නේ ඉතුරු කරලා තියෙනවා. ඔබත් ඒකන කල්පනා කරලා බලන්න මොකද කරන්න ඕන කියලා. මේ පූසා එළිවෙන්නේ දෙයක් නෑ, පූසා මැරුවේ නෑ නේද? ලේනත් බේරගෙන නේද පූසත් එතනින් අයින් කරන්නේ. ඒ නිසා එතන හානියක් කාටවත් වෙන්නේ නෑ. ඉතින් තර්ක බුද්ධියකින් දැම්මොත් එක එක දේවල් වලට එන්න පුළුවන්. එහෙනම් තර්ක බුද්ධිය නෙමෙයි. ජීවිතය කියලා කියන්නේ මෙන්න මේ දෙයට. යම් ප්‍රමාදීව මේ ආත්ම පරිවර්තනයේ ඇති වෙන තුරුම ධර්මය හඹාගෙන යන ධර්මය හඹාගෙන ගියා යද්දී එක වෙලාවක ඔබ නොවන මට්ටමට ඔබ ඉන්ද්‍රියන් වලින් තොර වූ මට්ටමට ඔබේ ආත්මය පරිවර්තනය වෙන පරිවර්තනය වුණාට පස්සේ ඔබේ මනස ඔබේ ඥානය නිලුම් පතක් වගේ වෙන මොන දේවල් තිබුණත් නැතත් එයාට තුට්ටුවක වටින්නේ නැහැ. මම දන්නේ තුට්ටුව මම දැකලත් නැත ඔය. නේ. තුට්ටුව දැකලා තියෙනවා. ඉස්සර භාවිත කරපු අවම මුදලක් නේ. එම්මද? ඊට පස්සේ සත පහක් වටින්නේ නැහැ කිව්වනේ. එතකොට අවම වුණා සත පහ. ඊට පස්සේ අපි මිනිස්සු රුපියලක් වටින්නේ නැහැ කිව්වා. රුපියල අවම වුණා. දැන් නම් කියන්නේ රුපියල් පහක්වත් වටින්නේ නැහැ කියලා. මොකද පහක් දැන් රිදී වෙලා නැදේනේ. රිදී තුනක් සිල්වර් වෙලා. පහ පාටක නැහැ. දැන් කහ පාට පහේ කාසියක් ගන්නවා. ඊට වඩා ගන්නත් දීලා කට්ටි වෙන මොනවා දේවල් වලට. කොහොමද තුට්ටුවක් වටින්නේ නැහැ. කිසි දෙයක්. සමහර අය හිතාගෙන ඇති ආනන්ද හැඳුරුවන්ට පන්සල වටිනවා ඇති, යාන වාහන වටිනවා ඇති, කීර්ති ප්‍රසිද්ධි වටිනවා ඇති, අර දේ මේ දේ වටිනවා ඇති කියලා. මට අර කැලේකට ගිහිල්ලා ගලක් උඩ වාඩි වුණාට පස්සේ දැනෙන්නේ නැහැ වටිනාකම මේ කිසි දෙයකින් දැනෙන්නේ නැති වගේ කියලා යුතුයි. එනිසායේ කිසි දෙයක් වටින් නැති කෙනෙක් බවට පත් වෙනවාමයි තම භූමියත් සමග ඒ සම්මුතිය එක ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කරන මම කැමති නෑ මේක තර්ක වාද විවාද ගස්තන ගර්ජන වචනයෙන් දූෂ්‍ය වෙලා මනසෙන් දූෂ්‍ය වෙලා මිනිසුන්ට ධර්මය දෙන්න ආසනේ කරුණාවෙන් අපි දේශනා කරමු. කැමැත්තු ධර්මයේ පීඩත්වා අකමැත්තු මේ ප්‍රතික්ෂේප කරත්වා. එච්චර වෙන කරන්නේ නැහැ. ඔබට කියන්න තියෙන්නේ අමුතුවෙන් අපි ඔබෝනේ වැරදි කරන්න යන්නේ නැහැ. ධර්මයේ වපුරලා තියෙනවා. ඔබට බාරයි. ඔබේ සංසාරික විමුක්තිය ඔබ සාදා ගන්නවද නැද්ද කියන එක. කල්යාණ මිත්‍ර ඇසුර, ඒ කියන්නේ ධර්ම ශ්‍රවණයට වැඩසටහන් වලට සහභාගී වෙන හැම විටම ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හැබැයි ඉතින් විවේචනයට ප්‍රතික්ෂේප වෙනවට පහලට වැටෙනවට අකමැත්තෙන් මගේ ප්‍රශ්න අහන්න එපා. ඉතින් මට ඒවයින් වළක්වල උත්තර දෙන්න බෑ. ඔබ අනිවාර්යෙන් ප්‍රතික්ෂේපයට විවේචනයට පහලට වැටීමට වෙන්න පුළුවන්. ඔබට ඒකට මුහුණ දෙන්න තේ පුළුවන්කම් තියෙනවා. ඒකයි අර කියන්නේ කායික දුර්වලතා තියෙන අය හමුදාවට බැඳෙන්න එපා කියලා කියවනත් ඉන්නේ. හමුදාවට බැඳෙන්න කියු කායික දුර්වලතා තියෙන කෙනෙක් මොකද වෙන්නේ? එයා පහලට වැටෙනවා. යා ප්‍රතික්ෂේපද වාක්‍ය. ඒ වගේ සාමිනවන්සේගේ ප්‍රශ්නයක් අහනකොට එහිම හේ හැම දෙයකටම මුහුණ දෙන්න ශක්තිය ඇති වහන්න ඕන. ඉතින් අනිවාර්යෙන් ඔබ සෝදනය කරන්නයි ඔබ මට ලබා දෙන්නේ. ඒ නිසා ඔබ සෝදනය කරන්නත් ඔබ මට කියන්නේ ඔබ ඒක හරි ඔබ නිවැරදි බොහොම හොඳයි කියලා කියන්නේ නෑ. මම ඇත්තෙන්ම එහෙම කියන අවස්ථාවල් තියෙනවා. මොකද හේතුව ප්‍රතික්ෂේප කළොත් එහෙම මේ මනුස්සයා මේ කරන ටිකක් කරගන්න එකක් නෑ කියලා ඔහොම කරගෙන යන්න කියලා කියන වෙලාවල් තියෙනවා. සද්දේ නැතුව ඉන්න වෙලාවල් තියෙනවා. එහෙම ගිහිල්ලා කාලයක් ඔයගොල්ලෝ තේරුම් ගන්නවා. ඔව් තව ටිකක් තිබුණා, තව ටිකක් තිබුණා. මේ හොඳයිනේ. මොමන් මේ වැඩි කරගන්න යන්න පුළුවන්. නමුත් හැම වෙලාවෙම මේක මේ කරන්න බෑ ඒ විදියට. මොකද මේ වැඩි කරන්න වෙනවා. ඒ අපි ආසත් අපි ලියපු ගණන් දෙකට හරි ටිකක් වැටෙනවට තමයි අපි පොත දුන්නාම ටීචර්ට පොඩි කාල් අපි ආස නේද අපි බලන ලකුණු කීරෝ 195යි ආස යා හරි චෝක් වැරදි දානද මොනසවුත්තු කියලා යන නමුද ටීචර්ට දෙන්නේ පොත හරි හෝ වැරදි දාන්නනේ ඉතින් අපි ඒකට බලාපොරොත්තුෙන් ඒක දෙන්න ඕනේ යාවික දෙන්න බෑ පොත. ඇයි? දෙන්න බෑ දෙන්නේ නැහැ. ඇයි? වහගෙන දෙනෝ ළමයි පොත බලන්න දෙනෝ. බලනකොට මෙන්න ලියලා ගන්න. ඔය ප්‍රශ්න අහන්නේ නැති උපාධික මහත්තුරුගේ උපාධික මෑණිවරුගේ කාඩ් එක ඔන්න ඔබයි වැඩි. ගණන් හදලා නැහැ. ටීචර් ඉල්ලන පොත ගේනවා. ඔය මැද ඉන්න ළමයි ගේන පොත. නැහැ. ඇයි? මෙන්න ලියලා නැහැ. ඒ නිසා මේ තක්කු මුක්කු වෙලා මෙහෙම ඉන්න කට්ටිය ඔක්කොම ගණන අදලා නැති කට්ටිය තමයි. ඒ කියන්නේ ධර්මයේ විමසලා නැහැ. ගාන හදලා නැහැ. ධර්මයේ විමසුවන ප්‍රශ්න තියෙනවා. හැබැයි පළපෙන ප්‍රශ්න අහනවායි කියන ඉභාගාදී ප්‍රශ්න අහනවායි කියන ගතියක් එයා තුල ඉන්නේ. එයා ප්‍රශ්න විස්තරට විස්තර යනවා. බැරිම වෙච්ච තැනකදී හිර වෙච්ච තැනකදී ප්‍රශ්න අහනවා. ඇත්ත තියෙනවා. ප්‍රතික්ෂේප වෙන්න පහළට වැටෙන්න. ලැජ්ජ ගතියක් තියෙනවා. ඒක මටත් තිබිච්ච හරි ප්‍රබල දෙයක්. ඒකක් මම සාවින් මහත්තයා කෙනෙක් හැටියට ඉතින් විශේෂයෙන් ගිහියෝ ඉදිරි හැරෙමි. දෙක මොනවා හරි කාරණයක් හරි අහන මේ ලැජ්ජ වෙන්න පහළට වැටෙන්න බයක් තිබ්බා. නමුත් අපි බය කාගෙන යන්න ඕන රළ තහරාවක් දෙබළු කරගෙන යන නෞකාවක් වගේ අපි බය බිය පහළට වැටෙන්න තියෙන අකමැත්ත දරාගෙන යන්න ඕනේ. එයයි අපේ ශක්තිමත් භාවය. තලන්න තලන්න සුවඳ හමන සඳුන් ගහක් වෙන්න ඕන. නැගී සිටින මනසක් වෙන්න ඕන. නේද? ඔය බාධක ජය ගැනීමේ තරඟවලදී මොකද කරන්නේ? නිතරන්තරයෙන්ම බාධක ඇති කරනවා. එතකොට මොකද කරන්නේ? ඒ හැමදේම ඇචයි ගන්න බලනවා. අන්නේ වගේ තමයි මේකත් බාධක ඇති කරන්නේ. බාධා ඇති වෙනවා ස්වභාවයෙන් ධර්මයේ අපි ඒව ජය ගැනීම අර සතර සම්‍යප්ප්‍රදානය වීර්යය කියන එක දීන් උපදිනා තියෙනවා. එහෙම නැතෝ ඔය ඉන්න තැන්වල ඉඳලා අර පූසු නිදා ගන්නවා වගේ මේ නිදා ගන්නවා. පූස නිදා ගත්තම හරි කාරුණිකයි දැක්ක. මේ වගේ සතෙක් නෑ ලෝකේ අහිංසක. චිච්චික් ගාන සද්දයක් ඇහෙනකන් අර මීහිගේ ඇහිච්චකම කන්දක ලොකු කරගත්තා ගැලෝ හොය දෙන්නේ. ඉතින් ඒ නිසා අර පූසු නිදාගත්ත වගේ මෛත්‍රියේ හරි හොඳ දායකයෝ වගේ එහෙම ඉඳලා වැඩන්නේ. දැන් මෙහෙ නම් එහෙම දායකයෝ නැහැ. ඔය අනිත් පන්සල් වල ඉන්නෝ. අද වැන්ද හෙට ගැහුවා. මේ එන කට්ටියම නෑ මොකද ගැහුවොත් ගාන සයිසිගේ හඳුරු කෙනෙක් ඉන්නේ කියලා. එහෙම නෑ. එහෙම අයට කොහොමවත් ඉඩ දෙන්නේ නෑ මම. මේ සත්‍යයට මිස වෙන දෙයකට හිස නොදැමේ. ඕනම ඕනම ආගම්කාරයෙකුට ඕනම ජාතියකට කියන්නේ එච්චරයි. මේ ධර්මය අවබෝධ කරගන්න ඕනම කෙනෙක් ගත යුතු පෞරුෂයක් එයයි. සත්‍යයෙන් මිස වෙන කිසිවකට හේසම නැහැ. සත්‍යයට අපි කකුල් හොදන්න කර තියන්න. අසත්‍යයකට දුහු ඉන්නකන ඉඩ ලබන්නේ නැහැ. හැමදෙනාටම සම්මාන සම්බුදු සරණයි.